සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම. අද දවසේ හැම දිනම සූදානම් වෙලා ඉන්නේ ජීවිතය ධර්මයෙන් අර්ථ දක්වා ගන්නට. ජීවිතයේ ලැබෙන සිද්ධි, ජීවිතය කියන්නේ සිද්ධි මාලාවක්. ඒක අපි කවුරුත් දන්නවා. අතීතය කියන්නේ තමන්ගේ සිද්ධි ගොඩක එකතුවක් විතරයි. ඉතින් ඒ සිද්ධීන් එක එක්කෙනා එක එක්කෙනා එක එක විදිහට අර්ථ දක්වගෙන තමන්ගේ ජීවිත පිළිබඳව තීරණ ගන්නෙත් ওই සිද්ධි ටික එකතු කරගෙන. ඉතින් ගොඩක් කට්ටිය වරද්ද ගන්නවා. වරද්ද ගන්නේ ඒ සිද්ධිය හරියට අර්ථ දක්ව ගන්න බැරුව. කවුරු හරි බැන්න එකක්, කවුරු හරි ගැහප එකක් වුණත්, ක්‍රෝධයෙන් වැඩ කරපු එකක් වුණත් ඕනම දෙයක් හරියට අර්ථ දක්ව ගත්තොත් එහි තියෙන ආපසු අපේ පැත්තට ඇදිලා එන බලය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. අතීතය බොහෝම තදින් අපේ හිතවලට කාවැදිලා ඒ හිතවලින් මහා බලයක් විදිහට එනවා. රාග, දේශ, මෝහ සහිතව එනවා. ඒන හිඳ තමයි නැවත ක්‍රියාත්මක භාවයට යන්නේ. නැවත වාරයක් වැරදි කරන්නේ, බැන්න කෙනාට ආය බයිනවා, ගහපු කෙනාට ආය ගහනවා. එකම සිද්ධියකට 10-15 වතාවක් රණ්ඩු වෙනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අතීතයට ගිය සිද්ධි හරියට අර්ථ දක්ව ගන්න බැරි හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ සිද්ධි පිළිබඳ විවරණයක් ලබා ගන්න පුළුවන් නම් ඒවා පිළිබඳ නැවත නැවත හැප්පෙන්න, ඒවත් එක්ක ඇලෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකින්ද ධර්මය තුලින් හැම දෙයක්ම විවරණය කරගන්න එක, විනිශ්චය කරගන්න එක පැහැදිලිවම තමන්ගේ පැත්තෙන් තමන්ට කරගන්න අයිතිවාසිකමක් කියලා කියන්න පුළුවන් තරමටම ඒක විය යුත්තක්මයි. නැත්තම් ජීවිතය කොතන හරි වර්ධිනවා. ඒ සඳහා තමයි අපි ධම්ම විවරණ වැඩසටහන, මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන ගැටලු, මුහුණ දෙන්න තියෙන ගැටලු, අපේ සිද්ධි ටික ධර්මය තුලින් විවරණය කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේත් අපිට ඒ සඳහා අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමකගේ හේවණැල්ල ලැබෙනවා, ආශිර්වාදය ලැබෙනවා, උපදෙස් ලැබෙනවා. ඒ තමයි ඔබ හැමදෙනාම දන්න අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍යය අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බාඳුරාගොඩ වත්තේමුල්ල ශ්‍රී සාසනෝදය භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ නායක ස්වාමීන් වහන්සේ. ඒ තමයි නම කියන්න අවසරයි අපේ ස්වාමීන් වහන්සේ වරකාහර ධම්මපාල නාහිමිපාණන් වහන්සේ තමයි අද දවසේත් අපිත් සමග ධර්මයෙන් ඔබ හැම දෙනා පිළිබඳව විනිශ්චයක් ඇති කරන්නට අපිත් සමග සහ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි වැදගත්ම මාතෘකා කතා කළ යුතුව තියෙනවා. ලැබෙන මේ කෙටි අවස්ථාවෙන් ඉහළම ප්‍රයෝජනයක් ලබා ගන්නට තමයි අපේ අදහස. අපේ නායක හාමුදුරුවනේ අපිට තියෙන ලොකු ගැටලුකාරී තත්ත්වයන් කීපයක්ම තියෙනවා මේ අපි කටයුතු කරගෙන යද්දි, විශේෂයෙන් අපේ මේ පින්වන්ත අයට. ඒ තමයි මේ ධර්මය ගවේෂණය කරන්න යම් යම් පිරිස් මේ වෙනකොට පෙළඹෙමින් ඉන්නවා. ජීවිතයේ තියෙන පීඩාව දැනිලා, නොයෙකුත් දේවල් ලැබිලා, අනිත් එක ඒ ලැබෙන දේවල් තෘප්තියක් නැහැ කියලා තේරිලා යම් විසඳුමක් හොයමින් ඉන්නවා. මේ හොයමින් ඉන්නකොට යාළට මේ වෙනකොට තියෙන එකම සරණ ඇත්තටම කියනවා මහා සංඝරත්නය. ඉතින් මහා සංඝරත්නයේ සරණ යමින් අපිට වැඩිය ඉහළ තැනක මේ උන්වහන්සේලා වැඩ ඉන්නවා කියන අදහස ඇති කරගෙන මම නොදන්න දේ සංඝයා වහන්සේ දන්නවා කියන නිවැරදි සංකල්පයක ඉඳගෙන සංඝයා වහන්සේ ඇසුරු කරන්න සූදානම් වෙනකොට අපේ ස්වාමීන් වහන්සේ සමහර ධර්ම කරුණු පිළිබඳව නැත්තම් සමහර ක්‍රමවේදයන් පිළිබඳව දෙපිරිසක් අතර ඊටාත්ම සමහර ලාවට ටිකක් අශෝබන විදිහටම වගේ වාද විවාද ඇති කරගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේලාව දකින්න හම්බෙනවා. ඒ හම්බුනහම සමහර ලාවට මේ ගිහි පිරිසේ මැදට වැටිලා සමහර ලාවට එයාලත් මොකද කරන්නේ ටික දවසක් දැන් දුන්නෙම නැතුව අර කණ්ඩායම් දෙකටම බෙදලා යනවා. එතනගිල මේ අහවල් හාමුදුරුවන්ගේ කණ්ඩායම, මේ අහවල් කට්ටේ කණ්ඩායම, එහෙම කියන්නේ කොහොමද, එහෙම වෙන්නේ කොහොමද කියලා සමහර වෙලාවට මේ කුසලයේ ගැන කතා කරන්න ගිහලා අකුසල්ම රැස් කරගන්න ගතියකුත් තියෙනවා. ඒ වගේම අසරණ වෙන පිරිසක් ඉන්නවා අපේ සයන්හන්ස. දැන් අපි මොකද කරන්නේ? අපි ගෞරවණීයව හිතපු අහවල් හාමුදුරුවෝ මේ කරුණ ගැන මෙහෙම කියනවා, අපි ගෞරවණීයව හිතපු අහවල් හාමුදුරුවෝ මෙහෙම කියනවා, මේ දෙක සම්පූර්ණයෙන් පරස්පරයි. එවැනි තැනකට අපේ කවුරු හරි කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක් හරි ගිහි තැනත් එක් හරි එවැනි තමන්ගේ ගුරුවරු දෙන්නෙක් හරි නැත්තම් වාද විවාද කරන දෙන්නෙක් හින්දා අසරණ තැනකට වැටුනොත්, කර කියා ගන්න දෙයක් නැති වුනොත්, කාගේ මතයේද දැම්මම පිළිගන්නේ කියලා හිතුනොත්, එවැනි වෙලාවක ඒ තැනත්තා පිළිපැදිය යුතු ප්‍රතිපත්තිය දැන ගැනීම මම හිතනවා මේ පින්නන්තයට ගොඩාක් වටිනවා කියලා එහිද අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් මම අද ධර්ම විවරණ වැඩසටහන තුලින් ඉස්සෙල්ලාම විමසන්නේ මෙවැනි වෙලාවක අපේ සයන්ස අසරණ වෙච්ච වෙලාවක මේ ධර්ම ගවේෂකයා අසරණ වෙනවා. අන්නේ ධර්මය ගවේෂණය කරන්න අසරණ වෙච්ච වෙලාවක භික්ෂුන් වහන්සේලාගේ මතිමතාන්තරයක් ඉඳලා එයා මොකද කරන්න ඕන අපේ සයන්ස?
අපි කාශ්‍යප හාමුදුරන් වහන්සේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කළේ. අද සමාජයේ අපට අහන්ට දකින්ට ලැබෙන ඉතාමත්ම ඛේදනීය අවස්ථාවක් වශයෙන්ුත් අපට සලකන්න පුළුවන්. මොකද මේ භාවනාමය ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳව, එහෙම නැත්නම් ධර්ම දේශනා ක්‍රම පිළිබඳව එක් එක් භික්ෂූන් වහන්සේලා දරණ මත විවිධාකාර බවක් දකින්න ලැබෙනවා. ඇතැම් උදවිය ඒ භික්ෂූන් වහන්සේලාගේ ඉගැන්වීම් ක්‍රම හරි කියලා ඒ මතයටම එල්බිලා ඉන්න බවකුත් තියෙනවා. එනිසා වර්ගවාදී වෙනවා, එක එක පක්ෂේ ගන්නවා. ඒ වගේම තව සමහරක් ඉන්නවා අසරණ තත්ත්වයට පත් වෙනවා. කෝකධාරි කෝකද වැරදි කියලා निराකරණය කරගන්න බැරි තත්ත්වයට පත් වෙනවා.
එහෙමයි.
ඉතින් මේබඳු අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ අපට මහා උපදේශ දේශනා කළා.
එහෙමයි.
මහා උපදේශ දේශනා කර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අහවල් ස්ථානයේ ඉන්න සංඝයා තමයි මේ කාරණේ කිව්වේ කියලා කියපුවාම ඒක එපමණකින්ම පිළිගන්න එපා. එහෙම නැත්නම් අහවල් ස්ථානයේ ඉන්න හාමුදුරන් වහන්සේලා කීප දෙනෙක්, දැනුගත් හාමුදුරන් වහන්සේලා ඉන්නවා කීප දෙනෙක්, උන්වහන්සේලාගේ මතේ මේකයි කියලා කිව්වත් ඒක පිළිගන්නත් එපා, අහක දාන්නත් එපා.
එහෙමයි.
ඒ වගේම තවත් ස්ථානයක ඉන්නවා එක හාමුදුරු නමක්. ඒ හාමුදුරුවන්ගේ මතේ මේකයි කියලා කිව්වත් එහෙමත් දෙක පිළිගන්නත් එපා, අහක දාන්නත් එපා. ආවල් ස්ථානයේ ඉන්න හොඳ පඬිත හාමුදුරු නමක්, හුඟක් දැනුම තියෙන හාමුදුරු නමක්. ඒ හාමුදුරුව කිව්වයි කියලා කිව්වත් ඒක පිළිගන්නත් එපා, අහක දාන්නත් එපා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු මඟ තමයි ධර්මයට විනයට සංසන්දනය කරලා බලන්න කියන එක.
එහෙමයි.
බුදුහාමුදුරන්ගේ දේශනාව සූත්‍ර ධර්ම, බුදුහාමුදුරන්ගේ විනය දේශනාව ප්‍රඥප්ති ධර්ම. එතකොට මේ ධර්මයට විනයට ගැළපෙනවද මේක? මේ කියන කතා කොච්චර දුරට ධර්මයට විනයට ගැළපෙනවද? එහෙම සංසන්දනය කරලා බලපුවාම තමන්ට වැටහෙනව නම් මේක ගැළපෙන්නේ නැහැ කියලා ඒක අත්හැරලා දාන්න. මේක ගැළපෙනවා කියලා වැටහෙනවා නම් ඒක අපි පිළිගන්න ඕන. ඉතින් අද බොහෝ දුරට වෙලා තියෙන්නේ මේ ධර්මයේ විනය පිළිබඳ වැඩි වැටහීමක් නැති උදවිය තමයි.
එහෙමයි.
අපි දන්නවා සමහර ස්ථානවල ලොකු උගත්තු, ඒ කියන්නේ මහාචාර්යවරු, එහෙම නැත්නම් දොස්තරවරු, එහෙම නැත්නම් ඉංජිනේරුවෝ ඒ තැන්වලට ගිහිල්ලා ඒගොල්ලෝ අර තමන් හොඳයි කියලා පිළිගත්තු මතේ තවදුරටත් වර්ධනය
කරනවා.
නමුත් එයා දොස්තර මහත්මයා දන්නේ දොස්තර බිදකම් කිරීමටනේ, ධර්මයේ ගැන දැනගින් නැහැනේ. ඉංජිනේරු මහත්මයා දන්නෙත් එහෙමයි, අනිත් අයත් එහෙමයි. තම තමන්ගේ විෂයපතේ පිළිබඳව තමයි දැනුම තියෙන්නේ. ධර්මයේ පිළිබඳව නිර්වුල් දැනුමක් තියෙනවා නම් ඒ தත්ත්වයට පත් වෙන්නේ නැහැ.
එහෙමයි.
ඒ නිසා හොඳම ක්‍රමේ තමයි අද අපට ත්‍රිපිටක බුද්ධ වචනේ ස්වාසුදාස ධර්මස්කන්ධය අපට දකින්න අපිට තියෙනවා.
එහෙමයි.
කියන්නේ ත්‍රිපිටක පොත් වශයෙන් මුද්‍රණය කරලා තියෙනවා. ඒ වගේම ඒවා විද්‍යුත් මාධ්‍ය වලත් තියෙනවා. අපට භාගත කරගන්න පුළුවන්. ඒ නිසා අපි පොතපත පරිශීලනය කරන්න ඕන වැඩි වැඩි වශයෙන්. පාලි භාෂාව පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. දැන් බලන්න මුස්ලිම් බැතුමතුන් ඉන්නවා. ඒ අයට අරාබි භාෂාව උගන්වනවා පොඩි කාලේ ඉඳලම. ඒ ධර්මයේ විනය කියලා දෙන ගමන් අරාබි භාෂාව පිළිබඳව දැනුමක් ලබා දෙනවා. අපි පින්වතුන් පාලි භාෂාව පිළිබඳව ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැති බවකුත්
පේනවා.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාලි භාෂාවෙන් සඳහන් වෙලා තියෙන නිසා පාලි භාෂාව පිළිබඳව දැනුමක් තිබුණොත් තමයි ඒ පාලි භාෂාවටම තමයි මගධ භාෂාව කියලා කියන්නේ, මාගධී භාෂාව. ඒ මාගධී භාෂාව පිළිබඳව වැටහීමක් අවබෝධයක් ඇති කර ගන්නවා නම් අපේ ධර්මයේ පිළිබඳව නිර්වුල් දැනුමක් අපට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගන්න දුෂ්කර යම් යම් අවස්ථා තියෙනවා නම් ඒවා පැහැදිලි කරලා දෙන්නත් අටුවා ග්‍රන්ථ තියෙනවා. ඒ අටුවා ග්‍රන්ථ ආශ්‍රය කරගෙන ධර්මයේ විනය පිළිබඳව අපිට ඉගෙන ගන්න පුළුවන්. අටුවා විත් තියෙන අමාරු දේවල් තියෙනවා නම් ඒවා දැනගන්න ටීකා ග්‍රන්ථ
තියෙනවා.
ඔය වගේ අපට පහසුකම් හුඟක් සැලසිලා තියෙනවා. එහෙම සැලසිලා තියෙද්දිත් අපට යම් කිසි කෙනෙක් බොහොම ලිහිල් විදියට යම් කිසි ධර්ම කරුණක් පිළිබඳව තමන්ට වැටහෙන ආකාරයෙන් කියලා දීපුවාම ඒකේ අරුත් ගවේෂණය කරන්න නැතුව මේක තමයි හරිම අර්ථය කියලා පිළිගන්න සිරිතක් තියෙනවා. පිළිගන්න සිද්ධාත් තියෙනවා.
ඒක පාටම නිකන් ගැලපෙනවා වගේ දැනෙච්ච ගමන්
ඔව්
ඒක හරි කියලා හිතනවා නේද
අපි දැන්. හරි කියලා හිතනවා. අනිත් එක ඒ උගන්නන උදවියත් ඒව මේ සිංහලෙන් නිරුක්ති කතනය කරනවා. අර්ථ කතනය
කරනවා.
දැන් පටිච්ච සමුප්පාදය කියලා කියපුවාම පටි කියන වචනේ අරගෙන ඉනේ බඳින පටි. ඉනේ බඳින පටියෙන් බඳලා තියෙනවා වගේ මේ පටිච්ච ඉච්ඡ කියන වචනේ අරගෙන තමන් කැමති දෙයට තමන් බැඳිනවා. තමන් කැමති දෙයට තමන් බැඳිනවා. බැඳිලා සංඋප්පාද වෙනවා කියනවා. සං කියලා කියන්නේ තෝරන විදියට ලෝභ ද්වේෂ මෝහ. ඒව උපදිනවා.
ඒක පාටම අහගෙන කෙනෙකුට හිතෙනවා අපි හිතපු නැති අර්ථයක් මේකේ තියෙනවා කියලා හිතනවා.
පටිච්ච සම්පාදය කියන එක තෝරන්නේ ඒ විදියට. ඉතින් ඒ නිසා දැන් බලපුවාම හරිනේ මේ කියලා තියෙනවා. ඔව් පටිනේ මේ තියෙන්නේ.
එහෙමයි.
ඉච්ඡ කියන්නේ කැමැතනේ.
එහෙමයි.
අන්න ওই විදියට ඒ අර්ථ පිළිබඳ වැරදි වැටහීම් ඇති කර ගන්නවා. එයා ඒ කරන්නේ විශාල හානියක්.
එහෙමයි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති කරලා යම් කිසි කෙනෙක් කියලා දෙනවා නම් ඒක ඉතාමත්ම නරක දෙයක්. දැන්
අපි සනස මං හිතන්නේ ඒක සමාවෙන්න ඕන මං බාධාවක් කරලා මෙතෙන්ටම මේක කියන්න ඕනම කියලා හිතිච්ච හින්දා මං වහන්සේට බාධාවක් කරනවා.
ඔව්
මේ බුද්ධ ශාසනය පිහිටවන්න මහා කරුණාවකින් මේ බෝධිසත්වයන් වහන්සේ අනන්ත අප්‍රමාණ කාලයක් පෙරුම් දම් පුරලා පුදුම ගෞරවයකින් මේ මිනිසුන් වෙනුවෙන් මහා කරුණාවකින් මේ ශාසනයේ මේ තියෙන කරුණු ටික සම්බන්ධ කරලා අපිට දෙන්නේ.
ඔව්.
ඒතකොට ඒක පැහැදිලිවම කෙනෙක්ගේ දුක් නැති කරන්න තියෙන මාර්ගයක්. ඒක එක අකුරක් හරි විකෘති කරනවා කියන තැනේදී අති විශාල වූ දරන්න බැරි පාපයක් සිද්ධ වෙනවා නේද සයන්?
දරන්න බැරි පාපයක් සිද්ධ වෙනවා.
එහෙමයි.
ඒ කියන්නේ දැන් බුදුහාමුදුරන් වහන්සේ පළවෙනි ධර්ම දූත පිරිස පිටත් කරලා යවනකොට
එහෙමයි.
උන්වහන්සේ ආબોධ කරගත්තු ධර්මයේ තියෙන අන්තර්ගතය උන්වහන්සේ කිව්වා.
එහෙමයි.
සාත්තං සබ්බ්‍යංජනං
එහෙමයි.
කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පපාසිත.
එහෙමයි.
සාත්තං කියලා කිව්වේ ඒක අර්ථ සහිත වෙන්න ඕන.
එහෙමයි.
එතකොට සාක්කර කියලා කියන්නේ මේ අක්ෂර සම්පන්නයෙන් යුක්ත වෙන්න ඕන.
එහෙමයි.
අකුරු වරද්දන්න බෑ.
එහෙමයි.
ඉස්පිල්ලක් පාපිල්ලක්වත් විනාශ කරන්න අඩු වැඩි කියලා එකතු කරන්න හරි අයවත් කරලා දාන්න හරි එහෙම කිසිම දෙයක් කරන්න
බෑ. ඒක නීතියක් නෙවෙයි. ඒක හින්දා තමයි මේක මේ වෙනස් වෙන්නේ නැති වෙන්නේ ඉස්සරහට යන්නටයි ඒක එහෙම කෙරෙන්නේ නේද
අපි සම්. ඒ විදිහටම පවත්වන්න.
එහෙමයි.
එතකොට දැන් බලන්න මම ඒකට පොඩි නිදසුනක් කියන්නම්. මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා කියනවා.
එහෙමයි.
එතකොට පාලි භාෂාවේ එහෙම නැත්නම් මාගධී භාෂාවේ අපේ සිංහල භාෂාව වගේ නෙවෙයි. අපට සිංහලෙන් කතා කරන්න ගියාම අපි කියනවා ඒ මිනිහා, ඒ ගැහැණිය, ඒ ගෙඩිය කියලා අපට කියන්න පුළුවන්. අපි භාවිතා කරන්නේ ඒ කියලා. ඔය තුනටම භාවිතා කරන්නේ ඒ කියලා.
එහෙමයි.
නමුත් මාගදී භාෂාවෙන් එහෙම කියන්න බෑ. සෝ පුරිසෝ.
එහෙමයි.
සා ඉති.
එහෙමයි.
තං පලං කියලා කියන්න. ඒක වෙනස් වෙනවා. මාගදී භාෂාවේ ඒ වචනේ ලිංගය අනුව ඒකට විශේෂණයේ වශයෙන් යෙදෙන වචනේ වෙනස් වෙලා
යනවා. එහෙමයි.
ඉතින් ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ විවිධ දේශනාවලදී මේ මා කියන වචනේ පාවිච්චි කළා. ඒක ප්‍රතිෂේධාර්ථේ නිපාතයක්. වැළක්වීම වර්ථි.
එහෙම.
මා හේවං ආනන්ද. ආනන්ද එහෙම කියන්න එපා. අන බුදුරජාණන් වහන්සේ මා කියන පදේ ඉස්සරහටයි දැම්මේ. දැන් මෙතන මේ මජ්ක්‍ධිමා පටිපදා කියන එක අරගෙන ඒක ඒ වචනේ කොටස් ගානකට
කඩනවා.
මජ්ජි මා කියලා කොටස් ගානකට කඩනවා. මජ්ජි කියන එක ගත්තාම එතන තියෙන්නේ අල්ප ජයන්නයි මහ ප්‍රාණ ජයන්නයි තියෙන්නේ. දැන් මේකට වෙන අර්ථයක් දෙන්න අර මජ්ජපමා දට්ඨානා කියලා කිව්වනේ.
එහෙමයි.
ශික්ෂාපදයෙන් මත්පැන් පානී කිරීම පිළිබඳ අන්නේ එතන තියෙන අල්පජයනු දෙක දානවා. මේක මේ මැදුම් මාර්ගයක් නෙවෙයි තියෙන්නේ, මත්වෙන්ට එපා කියන එකයි මෙතන තියෙන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත්වෙන්ට එපා කියන එක තමයි මේ මා කියලා කිව්වේ. අර ප්‍රතිපදා කියන එකට අනුවනේ මජ්ක්‍ධිමා කියලා. ඒකට අනුව ඒ ස්ත්‍රීලිංග පදයක් නිසා ඒකට අනුව මජ්ක්‍ධිමා කියලා. පුරුෂයෙක් ගැන කිව්වොත් මජ්ක්‍ධිමෝ පුරුෂෝ කියලා කියන්නේ.
එහෙමයි.
එහෙමයි පාලියේ තියෙන්නේ. ඒක හරියට තේරුම් ගන්නේ නැතුව අර වචනේ අර්ථය විනාශ කරලා උගන්වනවා. මේක ඔය මැදුම් පිළිවෙතක්, මැදුම් මාර්ගයක් එහෙම එකක් කොහෙද තියෙන්නේ බුද්ධ ආගම? නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට එහෙම එකක් තිබුණානේ. අත්ත කිලමතාන යෝගී, කාමසුඛාන යෝගී කියලා පිළිවෙත් දෙකක් තිබුණා. ඒ අන්ත දෙකට නොගිහින් තමයි බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ. ඒතේති උභෝ අන්තේ අනපගම්ම අන්න. ඒ අන්ත දෙකට නොපැමිණ මේ ධර්මයේ දේශනා කරපු නිසා තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා බවට පත් වුණේ. සමහර විට ඔය අන්ත දෙකේ ඒ කාලේ නොතිබුණා නම් බුදුහාමුදුරු ওই වචන පාවිච්චි නොකරන්න තිබුණා. මජ්ක්‍ධිමා කියන්නේ
පළවෙනි ධර්මදේශනාවේ පළවෙනිම උපදේශයත් ඒකමනේ නේද අපේ සන්නේ ධම්සක්වත්තන සූත්‍ර දේශනාවේ.
ඉතින් මේ සම්බුද්ධ දේශනාව ඒ වගේ විකෘති කරලා දක්වනකොට විශාල හානියක් ධර්මයේ පිළිබඳ කරන්නේ. ඒ වගේ එකක් දෙකක් නෙවෙයි. මේ පහුගිය කාලේ මම අහගෙන හිටියා ගිරිමානන්ද සූත්‍රය ගැන විස්තරයක් කරනවා.
එහෙම
ගිරිමානන්ද සූත්‍රය අර බුද්ධංග සූත්‍ර වගේ සූත්‍රයක්. ගිරිමානන්ද කියන භික්ෂුවට අසනීප වුණා. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා මේ කාරණේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, එහෙනම් ආනන්දේ මේ දස සංඥාව ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද භික්ෂුවට කියන්න. එතකොට යාසනීප සුව වෙනවා. මෙන්න මෙහෙම විස්තර කරනවා. ගිරිමානන්ද, ගිරි කියලා කියන්නේ පර්වතය. කන්ද. මා කියලා කියන්නේ එපා. නන්ද කියලා කියන්නේ සතුටු වෙනවා, ඇලෙන. පංචස්කන්ධයට සතුටු වෙන්න එපා කියන එක තමයි මෙතන කියන්නේ. ගිරිමානන්ද කියලා. අර නමට අමතු අර්ථකථනයක් දෙන්න. ඉතින් ඔය වගේ
අපේ සනස මේ
අවස්ථා භූමියක් තකිලිමයි.
අපේ කට්ටියට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ තුන් තේරිවිලි වලින් ධර්ම දේශනා කරන්න අවශ්‍යතාවයක් නැහැ උන්වහන්සේට. ආයෙ මේ නේද? ඒ කියන්නේ මේවා තුන් තේරිවිලිනේ. ඒ කියන්නේ මේවා තේරිවිලි. මේ එතකොට අපි බුදුහාමුදුරුව වහලා වහලා තමයි එහෙමනම් මේ මේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර වචන වලින් වෙන අර්ථ හොයාගෙන හොයාගන්න වෙනවා එහෙමනොත් එහෙම. එහෙම එකක් වෙන්න විදිහක් කොහොමත්ම නැහැ. ඉතින් ඒකින්ද අඩුම ගානේ මේ තම තමන්ගේ නැනපමණින් දැනගන්න තියෙන මේ ධර්මය මෙහෙම විකෘති කරලා දැම්මුත් එහෙම. තම තම නැන පමණින්වත් මේ අහිංසක අයට මේක දැනගන්න තියෙන අවස්ථාව අහිමිනවා නේද
ප්‍රසන්න? එහෙනම් ධර්මයේ අහන්ට නොලබෙනවා නම් එයයි පිරිහීමට පත් වෙනවා කියන එක ඉඳලා බුදුහාමුදුරන්ට ආරාධනා කරන කොටත් මහා බ්‍රහ්මයා කියන සම්පති බ්‍රහ්ම රාජ්‍ය නේද? ඒ නිසා නිවැරදි ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ධර්මයේ තමයි අපි අහන්න ඕන දැනගන්න ඕන. ඒ නිසා වැඩි වැඩියෙන් ත්‍රිපිටකය පරිහරණය කරන්න කියන එක තමයි අපිට කියන්න
තියෙන්නේ. එහෙමයි. මම ඇත්තටම අහන්න හිටිය ඊළඟට අහන්න හිටිය ගැටලුවත් එක්කම වහන්සේ මට විසඳලා දුන්නා. මොකද මේ ත්‍රිපිටකය පරිහරණය කරන්න ගියාම ගැටලුවක් ඇති වුණාම දැන් අටුවා ටීකා ආදී භාවිතා කරමින් කටයුතු කරන්න කියලා අපේ සයන්නාංශ මේ දැන් මේ බොහෝ ආందోళනාත්මක කතාවක් තමයි මේ භාවනා කියන එක පිළිබඳව. මේක මහා ලොකුට අරගෙන සමහර අය මේ භාවනා කරලා අපි ඉස්සු හැදෙනවා, ඕක කරන්න හොඳ නෑ මේක මේ. ඒත් එක්කම දැන් සමහර වෙලාවට කියනවා මේ සමාධිය පවා ඕනේ නෑ කියලා කතා කරන පිරිසක් ඉන්නවා. සමාධියටත් ඇලෙන්න එපා, නිවනටත් ඇලෙන්න එපා, මෙහෙම මෙහෙම කතා කරනවා. ඉතින් මේ මේවා ඔක්කොමත් එක්ක ගත්තාම මේ භාවනා පිළිවන්ස නැත්නම් මේ කාලීනව යම් යම් මතයක් ඉදිරිපත් කරගෙන යනවා. මේ සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනෙම නැහැ කියලා. එතකොට සෝවාන් වුණාට පස්සේ තමයි භාවනා කරනව නම් ඕනේ නැහැ, භාවනා කරන්න එපා කොහොමත්ම ඕනේ නැහැ කියලා. එතකොට සැබෑවටම සෝවාන් භාවනා කරන්න නැතුව සෝවාන් වෙන්න පුළුවන්ද? ඒ වගේම මේ භාවනා සෝවාන් වෙන්න භාවනා කරන්නම ඕන කියන එකයි දෙක මම දකින විදිහට අන්ත දෙකක්. ඒ කෙනාගේ තියෙන ස්වභාවයන් අනුව මම හිතන්නේ මේකට ඔබ වහන්සේට ගෙන් අදහසක් ලබා ගැනීම මම හිතනවා ගොඩාක්ම යෝග්‍යයි කියලා. විශේෂයෙන් අපේ මේ පින්වන්ත අයට දැනුවත් වීම සඳහා, ධර්මය තුලින් විවරණයක් ලබා ගැනීම සඳහා.
මෙතනදී හුඟක් වරද්දවල අරගෙන තියෙන බව අපිට පේන්නේ සෝතාපන්න කියන වචනේ.
එහෙමයි.
සෝත ආපන්න. එතකොට සෝත කියලා කියනෝනේ චක්කු සෝත ගාන ජීවහා.
එහෙමයි.
කියන තැන සෝත කියන්නේ කන. අන්න ඒ කන කියන වචනේ තේරුම අරගෙන සෝත කියන එකට.
එහෙමයි.
සෝත ආපන්න කනට ආවා. මේ ධර්මයට ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දීමෙන් පමණක් සෝවාන් වෙන්න පුළුවන් භාවනාව ඕනේ. බුදුරජාණන් වහන්සේ අහනවනේ සෝතාපන්න කියන්නේ මොකද්ද කියලා. සරියුත්තාම්බුරන් වහන්සේ දේශනා ප්‍රකාශ කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ සෝත කියන වචනේ තේරුම සැඩපාර කියන එක.
එහෙමයි.
සැඩපාරකට යම් කිසි කෙනෙක් වැටුනොත් එයා දිගටම ගහගෙන යනවා මුහුදට.
හොඳට. එහෙමයි.
ආන්න ඒ වගේ මේ සෝත කියන ආර්ය මාර්ගයට යම් කිසි කෙනෙක් බැසගත්තා නම් එයා නිවනට යන කම්ම යන්න පුළුවන්.
එහෙමයි.
සෝතාපන්න කියන එකේ තේරුම ඒකයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට බණ අහලා සුවම් වෙන්න පුළුවන්.
එහෙමයි.
එයා පෙර කරපු කුසල ශක්තිය අනුව එයාගේ වර්ධන වෙලා තිබුණු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් අනුව බණ ඇහිමෙන් සෝහම් වෙන්න පුළුවන්. ඒක වැරදි නෑ. හරි.
ඒ කාලේ උපතිස්ස පරිබ්‍රාජකයා දාරුචිරිය තෙරුන් වහන්සේ වැනි අය එහෙම
එහෙනම් ඒ වුණ අය ඒ විදිහට මගපල ලබා ගත්තා. එහෙම අපි කොහොමද දැනගන්නේ මගේ ඉන්ද්‍රිය ධර්මයේ මෙච්චර දුරට වැඩිලා තියෙනවා කියලා දැනගන්න බැහැනේ. ඒ නිසා තමයි අපි භාවනා කරන්නේ.
එහෙමයි.
දැන් වී ඇටයක් අටුවේ තියෙනකම් පැලවෙන්නේ නැහැ.
එහෙමයි.
ඒ වී ඇටේ කුඹුර දාපුවම තමයි පැලවෙන්නේ. ඒ නිසා අපි ක්‍රියාමාර්ගයේ අනුගමනය කිරීම තුළින් තමයි අපට මඟපල් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. බුදුදහම ප්‍රායෝගික ධර්මයක් නේ.
එහෙමයි.
කුඹුරක් තියෙන කෙනෙක් මට කුඹුරක් තියෙනවා කියලා ගෙදරට වෙලා හිටියට වී ලැබෙන්නේ නැහනේ.
එහෙමයි.
යා කුඹුර හාන්ට ඕන, පෝරු ගන්නට ඕන. ඒ හැම කාර්යයක්ම යා කරන්න ඕන. කරලා වී වපුරපුවාම ඒවෙත් වල් පැලෑටි ගලවලා පෝර දමලා වතුර බැඳලා ඒ කළ යුතු හැම කාර්යයක්ම කරපුහම තමයි බී ලබා ගන්න පුළුවන්කම ලැබෙන අස්වැන්න ලැබෙන. ඒ වගේ මේ ශාසනික ප්‍රතිපත්තිය අනුගමනය කිරීම තුළින් තමයි අපට මඟඵල අවබෝධ කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් එහෙම නැතුව මම බෞද්ධයෙක් අපටමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ වැරදි මත අරගෙන ඉන්න උදවිය අපට දකින්න ලැබෙනවා. ඒ නිසා සුවම් වෙන්න පුළුවන්, බණ අහලා සුවම් වෙන්න පුළුවන්. ඒ අහන පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම මුහුකුරාගෙන තියෙන තත්වයේ අනුව එහෙම නොතිබින කෙනෙක් ඉන්නවා නම් භාවනා කරලා සුවම් වෙන්න පුළුවන්. ඒ ක්‍රම දෙකම පුළුවන්.
එහෙමයි. තව ඕක ස්ථීර කරන්න මතයක් ඉදිරිපත් කරලා තියෙනවා සයන්ස්. මේ සබ්බාසව සූත්‍රයේ තියෙන මේ ඉස්සෙල්ලාම තියෙනවානේ මේ
දසනපහතබ්බා
කියලා. එහෙමයි. අන්තිමටම තියෙන්නේ භාවනා පහතබ්බා කියලා. ඔය දෙක එහෙමයි. ඔය දෙක අපේ සයන්ස් අරගෙන කියනවා ඉස්සෙල්ලා දසනපහතබ්බා කියන එකට භාවනාව නැහැ කියලා. එතකොට දැන් මම උතෙන්දී පොඩ්ඩක් මතක් කරේ එහෙනම් දෙවෙනියට තියෙනවා සංවර පහතබ්බා කියලා.
ඔව් අසෝ.
එහෙනම් ඒකත් ඕනේ නැහැ නේ.
ඒකත් ඕනේ.
පටිවේසන පහතබ්බා කියලා තියෙනවා. එහෙනම් ඒකත් ඕනේ නැහැ සෝවන් වෙන්න. ඉතින් එහෙම මේ හරි අර කිසිම පදනමක් නැතුව මේ වගේ ප්‍රකාශනිකුත් කරමින් කටයුතු කරනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේගේ අදහස තමයි මේ විතරක් නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට හැම කෙනෙක්ම උපරිම උත්සාහ කරන අදතරම් ත්‍රිපිටකය පරිශීලනය කරන්න පහසුකම් තියෙන යුගයක් මම හිතන්නේ තව කොහෙවත් තිබුණ නැහැ කියලා නේද අපි සැනස ඕන කෙනෙක් මේ මොකද ඉස්සර අපිට පන්සලකට ගිහිල්ලා හරි අමාරුවෙන් පොතක් ඉල්ලගෙන එහෙමයිනේ ඒක බොහොම අපහසුයෙන් කරපු දෙයක්
පුස්කොළ පොත්
එහෙමයි ඒක තේරෙන්නේ ඉතින් එහෙම තිබ්බ කාලයක් තමයි තිබ්බේ නමුත් දැන් ඇත්තටම මේ පින්වන්ත අයට ඒවා කරන්න අවස්ථාව වුණ තරම් තියෙනවා අනිත් දේවල් වලට කොච්චර කාලය වැය කරනවද ඒකින්ද මේ දේවල් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ වගේම අපේ සයන්නංශ මේ භාවනාව ගැන අපි කතා කරද්දී දැන් මේ හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනේ ඒ පමණ ඇති කියන කාරණාවකුත් අරගෙන යනවා. හැම වෙලාවකම වගේ සිහියෙන් හිටියම ඇති කියලා. ඒක හරියටම හරි. නමුත් සතිය සිහිය කියලා කියන්නේ නේපක්කේන සමන්නාගතෝ කියලායි සඳහන් කරලා තියෙන එක නුවණ තෙක්ක ගිය සිහියක් වෙන්න ඕනේ. දැන් කෙනෙක් පොල් ගානකොට මම පොල් ගානවා, බත් කනකොට මම බත් කනවා කිය කී එහෙම එකක් සිහිය කියලා අර්ථ දක්වමින් මේ දවස්වල ලොකු ප්‍රචාරයක් අරගෙන යනවා. මේ සිහිය කියන්නේ ඒ මොහොතේ ඉඳීම. කියන්නේ දැන් අර ධර්මයේ තියෙන රස මුසු තැන් අපේ සායනාස ඉහළ රසයක් තියෙන තැන් නිකන් පහත් තැනකට දාලා මේ මොහොතේ ඉඳීම කියන එකේ වටිනාකම අතීතයට හිත යන්නේ නැති, අනාගතයට අතීතයේ ලුහුබැඳ යන්නේ නැති, අනාගතය ප්‍රාර්ථනා කරෙන්නේ නැති, මේ අනාගතය අතීතයේ අමතක කළ මිනිහ නෙවෙයි, තණ්හා දෘෂ්ටි මාන්න වලින් ඇදෙන්නේ නැති ස්වභාවයක්නේ. ඉතින් එහෙම එච්චර ඒක මහා රසයක් විඳින්න පුළුවන් අවස්ථාවක්. ඒ කියන්නේ ඇත්තටම මේ මාර්ගඵලලාභීන් ගැන කතා කරන දෙයක්නේ. බද්ධී කරත්ත සූත්‍රය වැනි සූත්‍ර ධර්ම වල මේ කරුණ විග්‍රහ කරලා තියෙද්දි මේ වර්තමානයේ අපේ සයන්නාස මේ සතියෙන් ඉඳීම කියලා ඉවර වෙලා මේ මොහොතේ ඇවිදිනව නම් ඇවිදිනවා කියලා දැනගෙන වතුර වීදුරුවක් බොනවා නම් වතුර වීදුරුව දිහා බලාගෙන ඉඳයි මොකද්ද මහා මේ ලෝකයේ තියෙන මොකක්ද විකාරයක් මෙහි ගෙනල්ලා මේ කරකෝණ ගතියක් තියෙනවා. ඒකට ඇත්තටම මේ සතිය අර්ථ දක්ව ගන්න ඕනේ. සතියෙන් ඉඳීම කියන එක මොකද්ද කියන එකත් අර්ථ දක්ව ගන්න ඕනේ. මේ පිළිබඳව ඔබ වහන්සේ දැනුවත් කරොත් මං හිතන්නේ වඩා හොඳයි කියලායි ඒක අපිට මට මේ පින්වන්ත අයට ලොකු යහපතක් වේවි.
දැන් සති කියලා කියන්නේ සිහිය. බුදුරජාණන් වහන්සේ සිහිය ගැන බොහෝම ධර්ම දේශනා කරලා තියෙනවා.
එහෙමයි.
අන්තිමට උන්වහන්සේ පිරිනොම් පාන මොහොතේදී අප්‍රමාදීන සම්පාදිත කියලා කිව්වා.
එහෙමයි.
එතන අප්‍රමාදී කියලා කියන්නේ සිහියෙන් යුතුව කටයුතු කරන්න කියන එකයි.
එහෙමයි.
එයා ප්‍රමාද කියන වචනේ තේරුම ඒකයි. ඒ නිසා සතික්වාහම් භික්කවේ සබ්බත්තිකම් බදාමි කිව්වා. හැම දෙයකටම සිහිය අවශ්‍යයි.
එහෙමයි.
හැම වැඩක්ම කරනකොට සිහිය අවශ්‍යයි. සෑම ව්‍යංජනයකටම ලුණු අවශ්‍යයි වගේ සිහිය අවශ්‍යයි. දැන් මෙතනදී මේ භාවනාව පිළිබඳව කතා කරනකොට සිහියෙන් යුතුව කටයුතු කරන එක හොඳයි. බොහොම හොඳයි. සති සම්පජඤ්ඤය කියලා කියනවා. ප්‍රති සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකයි. සිහියයි නුවණයි දෙකම ඉදින්න ඕන. ප්‍රඥාවයි. දෙකම ඉදින්න ඕන. දැන් අපි බල්ලෙක් ගත්තොත් මේ බල්ලා දුවනවා. ඒ බල්ලා දන්නවා මම දුවනවා කියලා.
එහෙමයි.
පොඩි ළමයි කිරි බොනවා. ඒ ළමයා දන්නවා මං කිරි බොනවා කියලා. ඒක නෙවෙයි මෙතන සතිය කියලා කියන්නේ. දැන් මම ගමන් කරනවා. මම දන්නවා ගමන් කරනවා කියලා. මට සිහි කල්පනාවෙන් ගමන් කරන්න පුළුවන්. ඒ කොහොමද මම ගමන් කරන්නේ? අන්න ඒක ගැන හිතන්න ඕන.
මේ
මම ගමන් කරන්නේ කොහොමද? මගේ හිතේ හැඟීමක් ඇති වුණා.
එහෙමයි.
ඒ හැඟීම නිසා චිත්ත කිරිය වායෝ ධාතු කියන එක හටගන්නවා.
එහෙමයි. එහෙමයි.
ඒ වායෝ ධාතු නිසා මගේ ශරීරයේ අවයව එකිනෙක උස්සලා උස්සලා ඉදිරියට දියෙනවා. අන්න ඒක තමයි ගමන් කිරීම කියන්නේ. එතකොට මේ මම කියලා කෙනෙක් මෙතන ඉන්නවද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි මෙතන තියෙන්නේ. අන්න ධාතු මනසිකාරය කියලා කිව්වේ ඒකයි. ධාතු වශයෙන් කොටස් කරලා බලනවා. එහෙම බලනකොට තමයි ඒක භාවනාවක් බවට පත් වෙන්නේ.
එහෙමයි.
එහෙම නැතු මම යනවා කියලා හිත පමනින්ම භාවනාවක් වෙන්නේ නැහැ. අර නැවක්. රුවල් නැවක් සුළඟේ වේගයෙන් යනවා වගේ මේ ශරීරේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දේවල් අපේ ශරීරය තුල තියෙනවා.
එහෙමයි.
ඒ වාගේ ක්‍රියාත්මක වීම තමයි අපි හිතෙන් පණිවිඩයක් දීපුවාම ඒව ක්‍රියාත්මක වෙනවා. මං කාටවත් ගහන්න ඕනේ කියලා හිතුවොත් මගේ අත ගිහිල්ලා වදිනවා රෑක්.
එහෙම නැතු එතන කරන්නේ කරවන්නේ කියලා ගන්න බෑ නේද සන්නේ?
කරන්නේ කරවන්නේ කියලා ගන්න බෑ.
එහෙමයි.
එතකොට එහෙම
නමුත් වෙනවා. දැන් මේ හුස්ම
නමුත් සිද්ධ වෙනවා.
හුස්ම ගැනීමම ගත්තා වුණත් ඒකත් එහෙම නෙවෙයි. අපි ගන්නවා නම් අපි මෙලහට අපවත් වෙලා ගොඩක් කල් අමතක වෙනවා නේද? ඒක වෙනවා.
මම අමතකුණා නම්
එහෙමයි.
ඒක වෙන්න පුළුවන්. ඔව්. ඒ නිසා අපි හැමදේටම සිහිය උපදවාගෙන කටයුතු කරන එක බොහොම හොඳයි. විශේෂයෙන් අපේ දරුවෝ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න දරුවෝ උන් සිහිබුද්ධියෙන් ඒවා ඉගෙන ගන්න එපේ. එතකොට ඒවා මතක තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මතක තියා තබා ගත්තම සාර්ථකව විභාගෙට ලියන්න පුළුවන්. සමහර උදවිය ඉගෙන ගන්න දේවල් පිළිබඳව ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. විභාගෙ කිට්ටු වෙනකොට මාසයක් අමාරක් මැරිගෙන දඟලනවා විභාගෙ කියන්නේ. අර අවුරුද්දෙම බත් එක මාසකින් කන්න බෑ. ආන්න ඒ වගේ. ඒ නිසා සිහි කල්පනාවෙන් කටයුතු කරන එක හොඳයි. නමුත් අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ආකාරය දකින්න ඕන.
එහෙම
නිවන් දකින්න. ඒ සඳහා තමයි අපි උත්සාහවත් වෙන්න ඕන.
එහෙම
නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ආකාරය දකින්න. භාවනාව කියන්නේ ඒක තමයි.
එහෙමයි.
භාවනාව කියන්නේ නාම රූප ධර්මයන් පිළිබඳව කොටස් කරලා ධාතු වශයෙන් ප්‍රතිකූල වශයෙන් විවිධාකාරයෙන් කොටස් කරලා බලන්න පුළුවන්. ඒ බැලීම තුළින් අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපතුළු උපදවා ගන්න එක තමයි භාවනාව කියන්නේ. සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද ඔය ආදි වශයෙන් කතා කරපු මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපතුළු උපදවා ගත්තාම උපදවා ගන්නකොට තමයි අපේ තියෙන කෙලෙස් වලින් මිදෙන්න අපට පුළුවන්කම ලැබෙන්නේ.
එවැනි தත්වයකටපත් වෙන්න තීව්‍රව පංචපාදානස්කන්ධයට අවධානය යොමු කරන්න අවශ්‍ය කරන තීව්‍ර මනසක් හොඳ හිතක් ඕනේ. අපේ සන්නස මේ අපේ හුඟක් අය දන්නේ නැහැ. පංචශීල ප්‍රතිපදාව ඒකත් එක සතර කමඨහන ඔබ වහන්සේ කලින් කිව්ව සීලවන්තකම සහ ගුණවන්තකම වර්ධනය වෙන්නේ ඒවයින්.
ඔව්.
ඉතින් ඒ වගේ දේවල් ගැන සමහර අය ලඝු කොට සලකනවා. අපේ සන්නස මේ ධර්මයේ තුලම ඉන්න උත්සාහ කරන අය පටන් ගන්න යන්නේ ඔබ වහන්සේ ඔය කියන දැන් අපි ඔය කතා කරපු සති සම්පජාන්නේ වගේ තැනකින් තමයි. ඒ කියන්නේ ඒකේ ඉහළම තැනකින් පටන් ගන්න එක තමයි කෙරෙන්න ඕනේ කියලා. එක දවසක් දැන් මට එක තරුණයෙක් ඇවිල්ලා කියනවා පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය අවබෝධ වෙන භාවනාවක් කියන්න කියලා. මම ඉතින් කේසාලෝමා නකා දන්තා තචෝ මන්සං කියලා මේ පටික්කුල මනසිකාරය ගැන කිව්වහම මට කියනවා ඒක හරියන්නේ ඒවා සම්මත කේසා ලෝමානකා කියන්නේ සම්මත සම්මත කියවන්න ගියෝ සම්මතය තමයි වැඩෙන්නේ ඒකින්ද ඔබ වහන්සේට වැරදිලා තියෙන්නේ වහාම මේ ආර්ය උත්තමයෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා නම් හරියනවා ඕක තමයි කරන්න ඕනේ කියලා මාව ඇදගෙන යන්න හදනවා දැන් මේ ආර්ය උත්තමයෙක් ඉන්නවා කියලා ඉතින් මේ දැන් මූලිකව තමන්ගේ හිත වර්ධනය කරන්න ඕනේ අර පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය තමන්ගේ මනසින් දකින්න ඕන කරන ඇත්තම කියන නීවරණ ධර්ම ටික යටපත් කරගන්න බෑ ඔකොට මිසලා පෙසන්න නැත්නම් එහෙම දකින්න බෑනේ මේක කොහොමත්ම ඉතින් නීවරණ ධර්ම යටපත් වෙන්න මේ සතර කමට අහන පංචශීල ප්‍රතිපදාව එහෙම අප්‍රමාණ උදව්වක් නේ කරන්නේ ඉතින් මේ ඇත්තටම ධර්මයට එන්න ඕන කෙනෙක් ඉස්සෙල්ලාම අතහරින්න ඕනේ ඔය කියන ප්‍රාණඝාත අදත්තා දාන කාමිත්‍යාචාර මුසාවාද සුරාපානය පරුස වචන හිස් වචන කේලං මේවා මෙතනින් නේද අපේ සයන්ස පටන් ගන්න ඉස්සෙල්ලාම මේ ලොකු ලොකු දේවල් වලට යන්න ඉස්සෙල්ලා ඒ අතහැරීම පටන් ගන්න ඕනේ නේද මේ පංචශීල ප්‍රතිපදාව නේද අපි පළවෙනියෙන් ධර්ම අවබෝධ කරගන්න ඕන අයත් භාවිත කරන්න ඕන සාමාන්‍ය ජීවිතේ නෙවෙයි
කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් දේශනා කළා. එතකොට ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව කොටස් කරනවානේ සීල සමාධි ප්‍රඥා කියලා.
එහෙමයි.
සම්මා වාචා කම්මන්ත ආජීව. එතකොට සීල කියලා කොටස් කරලා තියෙනවා.
එහෙමයි.
සමාධි කියලා කොටස් කරනවා ප්‍රඥා කියලා කොටස් කරනවා. ඉතින් මේ බුද්ධාගමේ උගන්වන මේ ක්‍රියාදාමය සීලෙන් තමයි ආරම්භ වෙන්නේ.
එහෙමයි.
ප්‍රධාන වශයෙන් සීලෙන් තමයි ආරම්භ වෙන්නේ. ඉතින් සීලය කියපුවාම අපිට ගිහි සීල්, පැවිදි සීල් කියලා කොටස් කරගන්න පුළුවන්. තවත් හුඟා ප්‍රභේද තියෙනවා විසුද්ධි මාර්ගයේ දක්වලා. ගිහියන් පංචශීලිය ආරක්ෂා කරනවා. වික්ෂුන් වහන්සේලා සාමනේද සීලිය උපසම්පදා සීලිය ආරක්ෂා කරනවා. මේ සීලය කියලා කියන්නේ පුද්ගලයෙක් සත්පුරුෂ බවට පත් කරන දෙයක්. අපි දන්නවනේ පන්සිල් කියන්නේ මොනවද කියලා. ඒක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ශික්ෂාපද පහ අපිට කියන්නත් පුළුවන්. හරියට උච්චාරණය කරලා ලියන්නත් පුළුවන් අකුරු වර්ධින් නැතුව තේරුම කියන්නත් පුළුවන්.
එහෙමයි.
ඒක දැනුම විතරයි.
එහෙමයි.
එතකොට සීලය සත්පුරුෂ ක්‍රියාදාමයක් කියලා කියන්නේ පුද්ගලයෙක් අසත්පුරුෂ බවට පත් කරන දේවල් තියෙනවනේ.
එහෙමයි.
ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, වෛරය, පළිගැනීම ඔය ආදී සිතිවිලි පරම්පරාවක් තියෙනවා. එතකොට සිල්වත් වෙනකොට අර කියන දේවල් අඩු වෙලා යනවනේ.
එහෙමයි.
සීලයක් ආරක්ෂා කරනකොට දැන් හොරකම් කිරීමෙන් බලකිනකොට යාතුල ඇති වෙන්නේ කියන්නේ හොරකම් කරනවා නම් ඇති වෙන්නේ ලෝභයනේ. එහෙම නැත්නම් දේශෙමුත් කරන්න පුළුවන් කාටවත් පාඩු කරන්න.
බලාපොරොත්තු
කරන්න පුළුවන්. එතකොට හොරකම් නොකරනවා නම් යාගේ හිතේ ක්‍රියාත්මක වෙන ලෝභ ද්වේෂ දෙකට අඩු වෙනවනේ. ඒ නිසා පංචශීලයේ සඳහන් වෙන ඒ කරුණ පිළිබඳව සලකලා බලනකොට ලෝකේ කවුරුත් ඉහළින්ම පිළිගන්න දෙයක් තමයි මේ ජීවිතේ සුරක්ෂිතව පවත්වාගෙන යාම.
එහෙමයි.
අපිට අයිතියක් නැහැ තවත් කෙනෙක්ගේ ජීවිතේ පැහැරගන්න.
එහෙමයි.
ජීවිත කාමෝ අමෘතු කාමෝ කියලානේ කිව්වේ. මැරෙන්න කැමති නැහැ ජීවත් වෙන්න කැමති. සුඛ කාමෝ දුක්ඛ පටික්කුලෝ. සර්ප බලාපොරොත්තු වෙනවා දුක පිළිකුල් කරනවා. ඉතින් එහෙම කෙනෙක්ගේ ජීවිතයක් අපි පැහැරගන්න එකනේ මරණවා කියලා කියන්නේ. මරණයට පත් කරනවා කියන්නේ.
තිරිසන් සත්වය පවා ඒ ජීවිතය රැක ගැනීමට උපරිම උත්සාහය දරනවා.
ඔයාලට ජීවත් වෙන්න අයිතියක්
තියෙනවා. එහෙම. එයාලා රැක ගන්නත් උත්සාහ කරනවානේ හැම වෙලේම නේද?
ඉතින් ඒ නිසා ඒ අනිත් අයගේ ජීවිත සුරක්ෂිත කිරීම එවගේම අනිත් අයගේ දේපොළ පිළිබඳව ඒ අයට භුක්ති විඳින්න අවස්ථාව සලසලා දීම කියන මේ කරුණු දෙක මේ පංචශීලයේ පිළිගන්නේ නැති අනිත් රටවල් වලත් මේ කරුණු දෙක පිළිගන්නේ.
එහෙමයි.
පංචසීලයේ පිළිගත්තත් නෑ මත් පැන් බීම ආදී සමහර රටවල් පිළිගන්නවනේ දේශගුණික තත්ත්වයේ අරවම වෙන නිසා. ඉතින් ඒ නිසා මේ පංචශීල ප්‍රතිපත්තිය කියන එක සක්විති රජතුමාගේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය. ඒ රාජ්‍යයන් වලට ගිහිල්ලා ඒ රජවරු එක්ක කතා කරලා පන්සිල් ආරක්ෂා කරන්න කියලා කියන්නේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්නේ සක්විති රජුරු. පන්සිල් ආරක්ෂා කරන්න. ඒ නිසා මේ පංචශීලයේ කියන එක සත්පුරුෂ චර්යාවක්. අනිත් එක අයිතිවාසිකම් හා යුතුකම් විෂ්ඨ කිරීම. අනිත් අයට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. තමන් මේ අයිතිය සුරක්ෂිත කරනකොට ඒ අයගේ අයිතිය රැකෙනවා.
එහෙමයි.
එතකොට මේ අයිතිය රැකගන්න එකන අනිත් අයටත් යුතුකමක් ඉෂ්ඨ කරනවා.
එහෙමයි.
අයිතිවාසිකම් හා යුතුකම් කියන මේ දෙක තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඊටාම වැදගත් ගිහි සාමීචි ප්‍රතිපදාවේ තියෙන වැදගත්ම අංගයක් තමයි සීලය කියන එක. ඉතින් අපේ ගිහි සමාජයේ තියෙන පුංචිම සීලේනේ පංචශීලය කියලා කියන්නේ. එතකොට මේ පුංචිම සීලියත් නැතුව ඉන්නව නම් කොහොමද?
එහෙමයි.
දැන් ගෝවිතං කරන මිනිස්සයා පුංචිම ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. ඒකත් නැතුව ඉන්නවා වගේ.
එහෙමයි.
ඒ නිසා පුංචිම සීලේ වෙන පංචශීලියවත් ආරක්ෂා කරන්න ඕන. පොයට අටසිල් දසසිල් ආරක්ෂා කරන්න ඕන. ඒ ಗುಣධර්ම අපේ සමාජයෙන් මුගාද පිරීලා ගිහින් තියෙනවා. ඒවා නිකන් අනිත් අයට පේන්ට කරන දෙයක් බවට පත් වෙලා
තියෙනවා. එහෙමයි.
ඒ නිසා සිල්වත්කම කියන එක බුදුහාමුදුරු දේශනා කළේ සීලං යාව ජරාසාද. කවුරුද දොස් කියන්නේ මහලු වෙනකම් සිල් රකින්නවා. අද සමාජෙ දොස් කියන්න පුළුවන්. ඒ වුණාට බුද්ධිමත් මිනිස්සු කවදාවත් දොස් කියන්නේ අපට තියෙන යම් යම් දේවල් හැමදාටම අපට ගැලපෙන්නේ නැහැ.
එහෙම.
තරුණ කාලේ අඳින අඳුම් පළඳුම් මහලු වෙලත් අඳිනවනම් මිනිස්සු නිඳා කරනවා.
එහෙම.
ශරීර ශක්තිය තියෙන කාලේ කරපු වැඩ කටයුතු මහලු භාවයටපත් වෙනවම කරපුවාම ඒක කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් සීලය කියන එක ලදරු කාලේ ඉඳලා මහලු භාවයටපත් වෙනකම් මැරෙනකම් ආරක්ෂා කළ යුතු දෙයක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සීලෙන් සංවර වෙනවා. සංවර භාවය ඇති කරනවා. කායික වාචික මානසික වශයෙන් පුද්ගලයා ඉක්මිච්ච පුද්ගලෙක් සීලාචාර පුද්ගලෙක්. සීලය කියන්නේ සීලාචාරකම. දැන් කැළේ ඉන්න අලි උන්ට අපි කියන වල් අලි කියලා. උන් අල්ලගෙන ඇවිල්ලා උන්ව හික්මෝලා අපි අපේ වැඩවලට යොදා ගන්න. දැන් කියන්නේ නැහැ නේ වල්ලලියා කියලා. ඒ බල්කම දැන් ගිහිලා
තියෙනවා.
ඒ නිසා ඌ හුයිලා වෙච්ච යා. හරි. ඒ වගේ තමයි කැලේ ඉන්නේ හරකුන්ට බල්ල මේ කුළු හරක් කියලා. ඌ අල්ලගෙන ඇවිල්ලා හික්මුවාට පස්සේ අර කුළු කියන කෑල්ල නැහැ. ඒ වගේ සීලාචාර පැවැත්ම තමයි සීලිය කියලා කියන්නේ. අනිතක ස්වභාවයටත් කියනවා සීලිය කියලා. ඒ පුද්ගලයාගේ දැන් ගම්කිසි මිනිස්සේ හිස පීරන්නේ එක විදියකට හිස පීරනවා. සර්ම කමිසි අඳින්නේ එක විදියකට අඳිනවා. කතා බහ කරන්නේ එක විදියකට කරනවා. වාඩි වෙලා ඉන්නේ එක විදියකට. අන්න ඒක යාගේ සීලය. යා ස්වභාවය පැවැත්ම. ඒකටත් සීලය කියලා කියනවා. සීලයේ කාර්යභාරයක් තියෙනවනේ. සීලයෙන් කරන්ට වැඩක් තියෙනවා. ඒ සීලයේ වැඩේ තමයි දුෂ්චරිත විසෝධනයි. දුෂ්චර්ත විශෝධනය කියලා කියන්නේ අපි කයම් වචනෙන් හිතෙන් සිද්ධ කරන වැරදි වැඩ පවිත්‍ර භාවයට පත් කිරීම තමයි සීලයෙන් කරන කාර්යභාරය. ඒ නිසා මේ සීලේ තියෙන වැදගත්කම අපි තේරුම් ගන්න ඕන. දැන් පහනක් පත්තු කරපුවාම ඒකේ තියෙන කාර්යභාරයේ අන්ධකාරය දුරු කිරීමනේ. ආන්න ඒ වගේ තමයි සීලේ තියෙන කාර්යභාරයේ දුෂ්චරිත දුරු කරලා දාන එක. අනිත් එක තමයි සීලේ තියෙනවා මේ සමුදානාර්ථය කියලා එකක් තියෙනවා. ඒ වගේම තවත් උපධාරණාර්ථය කියලා අර්ථයක් තියෙනවා. සමුදානාර්ථය කියලා කියන්නේ හිත පවිතු ලාමක අරමුණු ඔස්සේ දුවන්ට දෙන්නේ නැතුව රැක ගන්න එක. අපි වැරදි වැඩි කරන්නේ අපේ හිත නරක දේවල් වලට යොමු වුණාමනේ. ලෝභ ද්වේෂ මෝහ ආදී නරක හිතවිලි පරම්පරාවක් ඇති වුණාම තමයි අපි වැරදි වැඩ කරන්නේ. ඒ නිසා එහෙම ඒවා ඔස්සේ දුවන්න දෙන්නේ නැතුව හිත ආරක්ෂා කරන සීලය මගින්. ඒක තමයි සමුදානාර්ථය කියලා.
එහෙම.
තවත් අර්ථයක් තමයි උපධාරණාර්ථය. උපධාරණාර්ථය කියලා කියන්නේ පිහිට වෙනවා. ඒ කියන්නේ උසස් මානසික ගුණධර්ම ඇති කර ගැනීමට මේ සීලය භූමියක් වෙනවා. ඒක නිසා තමයි මේ ධ්‍යාන අභිඥා මාර්ග භාවනා ඵල සච්ච ක්‍රියා ඔයනි දේවල් ඇති කර ගැනීමට සීලය උපකාර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ අර මහමුදට සමකරා. මහමුද අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බාරෝ කියලා හඳුන්වන්නේ. ඒක ක්‍රමක්‍රමයෙන් තමයි යටට යට යන්නේ, ජඹුරට යන්නේ. ඒක පාර්ණ මහ ප්‍රපාතයක් නෑ. ඒ වගේ ශාසනික පිළිවෙතක් අනුපුබ්බ සීලා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියලා කිව්වේ. ක්‍රමක්‍රමයෙන් සීලෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් ඥාන දර්ශනයට, ඊළඟට විමුක්තියට, ඔය වගේ ක්‍රමක්‍රමයෙන් යන්න ඕන. ඒ නිසා සීලයේ වැඩක් නැහැ කියලා යම් කෙනෙක් කියනවනම් ඒක ඉතාම වැරදි මතයක්. අනිත් අය සමහරක් කියන මේ සීලයේ දැටි කොට ගන්න එපා, ඒක සීලබ්බත පරාමාසයක්. සීලබ්බත පරාමාස කිව්වේ සීල වැරදි සීලහා වෘත සමාදම් වීමනේ.
එහෙමයි.
එතකොට බුදුහාමුදුරුවෝ සීලබ්බත පරාමාස අපට කියලා දුන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය.
එහෙමයි.
ඒ නිසා ඒක වැරදි මතයක්.
තමන්ට හිතිච්ච ඒවා කියන එක මේ යන්තමින් වචනයට ගැලපුණා විතරයි කියන එක ලොකු වැරද්දක්. මේ අපේ සමාජයේ මේ කටයුතු සිද්ධ කරගෙන යද්දී නිවැරදිව කටයුතු කරන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඉතින් මේ සීලයේ තියෙන වටිනාකම දැනගත්තාම අපිට ඒක ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් විදිහට කරගෙන යන්න පුළුවන් නේද අපේ සන්නහස. ඉතින් අපිට මේ තියෙන දුක් නැති කරගන්න ලැබිලා තියෙන අවස්ථාව කියලා හොඳට තේරෙනකොට, ඒ ආරම්භ වෙන්නේ එතනින් කියලා තේරෙනකොට ඒක බොහොම සන්තෝෂයෙන්, මට මේ ලැබිලා තියෙන සියලු දුක් නැතිකරන්න තියෙන අවස්ථාව මේ ලැබිලා තියෙන්නේ කියලා බොහොම සන්තෝෂයෙන්, ඇතුළාන්තයෙන් සන්තෝෂයකින් මේ සීලය ආරක්ෂා කරන්න පුළුවන් වගේම ඒක වෙන කෙනෙක්ගේ කීමකට නැතුව තමන්ගේම මෙහෙවීමකින්, තමන්ගේම ඇතුළාන්ත මෙහෙවීමකින් සිද්ධ කරනවා නම් ඒක මහා කුසලයක් වෙනවා. නමුත් හැබැයි වැඩි දිනෙක අපේ සීලය ආරක්ෂා කරනකොට මේ වචන ටික විතරක් කියලා ඉන්න අයත් ඉන්නවා, ඒකේ තියෙන වටිනාකම දන්නේ නැතුව. ඉතින් ඒකයි අපි ලොකු විවරණයක් ලබා ගත්තේ අද දවසේ. තාම වටිනම කාරණා කිහිපයක් ධර්මය තුලින් විනිශ්චයකට ළඟා කරගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒක අපි භාග්‍යයක් කොට සලකමු, භාග්‍යයක් කොට සලකනවා. ඉතින් අපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ මම හිතන්නේ අද දවසේ අපි අපේ වැඩසටහනින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත්තා කියලා. උන්වහන්සේගේ වැඩම වීම අපිට මහා ගෞරවයක්, අපේ ආයතනයට ගෞරවයක්. ඒ වගේම අපිට බොහෝ කරුණ රැස් කරගන්න ලැබීම අපි ලත් භාග්‍යයක් කොට සලකමු. ඉතින් අද දවසේ ධම්ම විවරණ වැඩසටහන සඳහා ජයමග රූපවාහිනී පරිසරයට වැඩම කරන්නට යෙදුනේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය අනුරාධපුර භික්ෂු විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බාඳුරාගොඩ වත්තේ මුල ශ්‍රී සාසනෝදය භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය නම් කියන අවසරයි වරකවහැර ධම්මපාල නාහිමිපාණන් වහන්සේ. ඉතින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අපි වැනි භික්ෂුන් වහන්සේලාට අති මහත් වූ සේවයක් සිද්ධ කරන, මඟ පෙන්වන, ධර්ම විනයෙන් පෝෂණය කරන්නට මහා සේවයක් සිද්ධ කරන නායක ස්වාමීන් වහන්සේ නමක් තමයි අපිට අද සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඔබ අප හැම දෙනාම තුළ ජනිත වුණා වූ සීලපුණ ශක්තිය උන්වහන්සේ සිද්ධ කරගෙන යන මේ ශාසනික සේවය තවත් උපවත් කරන්නට, තව බොහෝ කාලයක් මේ ශාසනය චිරස්ථිතිය සඳහා කටයුතු කරන්නට දීර්ඝායුෂ වේවා, නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ මේ ලෝකයට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්නට හේතු වේවා, පැවිදි ජීවිතයට උත්පත්ති ලබා දුන්න ආචාර්ය උත්තමයන් වහන්සේලා ඒ උතුම් බලාපොරොත්තු වෙස සිද්ධ කරගන්නට හේතු වේවා. ඒ වගේම උන්වහන්සේටත් බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණමය ආනිසංසය උතුම් අවබෝධය සඳහාම වේවා. යහපත් ජීවිත ලැබිලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.